ශක්තියෙන් තොරව උත්සාහයෙන් තොරව ඔහේ ඉබේට භාවනා වෙන්නේ නැහැ. මේ හැමදෙනාම ලොකු වීරයක් ගන්නවා, උත්සාහයක් ගන්නවා භාවනා කරන්න. සමහර විට ඒ ගැන හිතේ සතුටක් ඇති. මේ රාත්‍රී මෙසේ එක්කිරියවක නිසල්මනේ සෑහෙන වෙලාවක් ඉන්න හැකිවීම ගැන, ඒ වගේම හිත එක්ක ගනුදෙනුවක් කරන්න ලැබීම ගැන. භාවනාවේදී අපි ගනුදෙනු කරන්නේ අපේම හිතත් එක්ක. ඒ ගනුදෙනුව තමයි අමාරුම, අසීරුම, දුෂ්කරම ගනුදෙනුව. අපේම හිතත් එක්ක කරන ගනුදෙනුව. අනුන් එක්ක ගනුදෙනු කිරීම ලේසි. හරිම ලේසි අනුන් එක්ක ගනුදෙනු කිරීම. එකපාරක් දෙපාරක් පාඩු නම් අත්හරින්න පුළුවන්, ඒ ගනුදෙනුව නවත්තන්න පුළුවන්. එකවාරයක් දෙවාරයක් කෙනෙක් අප රැවට්ටුවොත් ඉන්පසු සම්පූර්ණයෙන්ම විශ්වාසය අත්හරින්න පුළුවන්. නමුත් තමන්ගේ හිතත් එක්ක කටයුතු කරන විට කොපමණ රැවටුණත්, කොපමණ පාඩු වුණත්, තවදුරටත් හිතත් එක්කමයි අපි කටයුතු කරන්නේ. රැවටෙන්නේ හිතටමයි, ගැටළු වලට මුහුණ පාන්නේ හිත නිසාමයි. ඉතින් ඒ නිසා භාවනාවේදී අපි හොයාගන්නවා වඩා ප්‍රඥාවන්ත සම්බන්ධතාවයක්, මේ හිතත් එක්ක කොහොමද ගනුදෙනුව කරන්නේ කියලා. ඒ නිසා තමයි මුලින්ම හිතට උන්කන් දෙන්න පුහුණු වෙන්නේ, හිතට සවන් දෙන්න. හිතත් එක්ක දුවනවා වෙනුවට, ගමන් යනවා වෙනුවට, හිතත් එක්ක රවුම් ගහනවා, රස්තිය ආදී යනවා වෙනුවට හිතට උන්කන් දෙන්න, හිතට සවන් දෙන්න, හිත තේරුම් ගන්න. මේ හිත තේරුම් ගන්න උත්සාහ කරන විට හිතම තමයි අපට හිත තේරුම් ගන්න ඉඩ දෙන්නේ නැත්තේ. එයාම තමයි ඇවිත් අපේ අවධානය අරහෙටයි, මෙහෙටයි, ඕනේ දෙයටයි, පාදයටයි, මේ හැම තැනටම විසිරුවන්නේ. සමහර විට හිතත් එක්ක තරහක් වෙනවා ඇති. මෙයා භාවනා කරන්න දෙන්නේ නැහැ නේ කියා. ඒ පාදාව ජය ගන්න. හිත දිනා ගන්න. හිතට පරදින්න එපා. ඒ වගේම හිත පරද්දන්න උත්සාහ කරන්නත් එපා. මේ දෙකම අන්ත දෙකක්. හිතට පෙරදීමයි, හිත පරද්දන්න වීරිය කිරීමයි. භාවනාවක් කියන්නේ හිත පරද්දන්න කියා. අනිවාර්යයෙන්ම අපි හිතට පරදින්න අවශ්‍ය නැහැ. නමුත් හිත පරද්දන්න ඕනෙත් නැහැ. හැබැයි හිත තේරුම් ගන්න, තේරුම් අරගෙන හිත දිනා ගන්න. ඒ සඳහා ඉවසීම අවශ්‍යයි, බලා සිටීම අවශ්‍යයි, අවධානය අවශ්‍යයි. දැන් මේ අවශ්‍ය සුදුසුකම් අපි සම්පූර්ණ කර ගැනීමක් කරන්න. ඒකක් අවශ්‍යයි කියලා හිතන ගමන්ම ඒ තප්පරෙන් තේ බොන්න බෑ. වතුරුණු කරගන්න ඕන. තේ පුර තැම්බෙන්න ඕනි. මිශ්‍ර කරන්න ඕනේ. දැන් එහෙම නැතුව ශනික තේ හදන යන්ත්‍ර තිබ්බා. එහෙම යන්ත්‍ර තියෙනවා. ඒ ස්විච් එක තැංගිල්ල තිබ්බාම කෝප්පේ තේ වලින් පිරෙන හැබැයි එහෙම වුණත් ඒවට කල් යනවා. මේ මැෂින් එකක් ගන්න හම්බ කරන්න කාලයක් යනවා. මේ මැෂින් එකක් ගෙදර ගෙන ඉන්න කාලයක් යනවා. හයි කරන්න එකට ඕනේව දාන්න. ශනිකයි කියන එක පැවතීමක් පමණයි. ශනික ප්‍රතිඵල, ශනික පරිවර්තන, ශනික විපර්යාස. මේ සබාධාමේ එහෙම එකක් නැහැ. සබාධාමේ එක න්‍යායක් තමයි කාලය. කාලය කියන එක සබාධාමට අයිති දෙයක්. සබාධාමේ තිබෙන එක රීතිය කාලය. ඒ රීතියට පිටින් සබාධාමේ කිසිවක්ම නැහැ. පැහැ දහවල කාලයත් එක්ක සම්බන්ධයි. උපත ජීවත් වීම මරණේ කාලයට සම්බන්ධයි. සැප දුක දෙකත් කාලයට සම්බන්ධයි. එම නිසා මේ කාරණේ දන්නා අපි මේ පළවෙනි දවසේ පළවෙනිම සමව භාවනාදි බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන් ඒකාග්‍ර වූ හිත දැහැන්ගත වූ මනසක් සම්පූර්ණයෙන්ම ඉස්සුණු හිත. අපි දන්නවා ඒව ලස්සන බලාපොරොත්තු වුණාට බොළඳ හීන බව, හැබෑනවන බොළඳ හීන. ඒ නිසා අපිට නැහැ ශනික ප්‍රතිඵල ගැන බොළඳ ලාමක අපේක්ෂා. වීරියේ අත්හරින්නේ වීරිය කියනවා. අපි උත්සාහ කරනවා අවධානයෙන් ඉන්න. සමහර විටක මොහොතකට හරි අපිට අවධානයෙන් ඉන්න පුළුවන් වෙයි. විනාඩි ගානක් අවධානයෙන් ඉඳී ඊට පස්සේ නැවත එක මොහොතකට අවධානය පිටයි. මේ තමා මේ ගමනේ යන හැටි. හරියට ගඟක් ගලා බහිනවා වගේ. හැම ගඟක්ම පටන් ගන්නේ කඳු මුදුනක තියෙන පුල්පතකින්. ඒ උල්පතේ සිට සෑම ගංගාවක්ම පහළට 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 මහා මුහුද හොයාගෙන ලස්සන ගමනක, බොහොම සුන්දර ගමනක, ලතාවකට ගලාගෙන යන ගමනක. හැබැයි කිසිම ගඟක් කෙටිම පාර හොයන්නේ නැහැ. ඒ කඳු මුදුනේ තිබෙන උල්පතේ සිට ළඟම පාර මූදට, කොහෙද ළඟම මූද තියෙන්නේ, එතෙන්ට කොහොමද ඉරක් ඇහුවා වගේ අදිරුල තියෙන කොන්ක්‍රීට් කානුවක් දැම්මා වගේ. නෑ එහෙම ගංගා නෑ. ඒක හරි අස්වාභාවික එහෙම ගඟක් තිබුණොත්. ඉතින් හැම ස්වභාවික ගඟක්ම කාලයත් එක්ක ලස්සන ගමනක. මොකද ඒ ගඟ දන්නවා මොකද මුණ ගැහෙන බව. සෑ ගඟට හදිස්සියක් නෑ. හැබැයි ගඟ එක තැන පල් වෙන්නේ නෑ. මේ අන්ත දෙකටම ගඟ යන්නේ නෑ. ගලනවා. සමහරට වංගුවක් ගන්නවා. සමහරට එක තැන ටිකක් කරකැවෙනවා සුලියක් විදිහට. හැබැයි ආයෙ ගලනවා. සමහරට මෝද වම් පැත්තේ තියෙනකොට දකුණු පැත්තට ගලනවා. ඉතින් ඒ පොඩි නම් දිහා බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයාට නම් කවදාවත් මහ මුහුද මුණ ගැහෙන්නේ නැහැ කියලා. නමුත් ගඟ දන්නවා ආපහු මූත දිහාට හැරෙන්නේ. කිසිම ගඟක් තමන්ගේ ගමන වෙන කොහෙන්වත් නවත්තන්නේ නැහැ. නවතින්නේ මහා සාගරයේ මුණ ගැහුණාම. සමහර විට ගල් පර්වත කඳු තියෙන තැන්වලින් ගඟය ඒවා කිහැප්පිලා ඒවා දෙබෑ කරගෙන ෆීල් කරගෙන විනිවිද අනිත් පැත්තට යන්නේ නැහැ. ඉතින් හැප්පුණාම හැරෙනවා. මොද තියෙන පැත්තට නෙමෙයි වෙන පැත්තකට හැරෙනවා. හැබැයි ආපහු සානුවක් නිම්නයක් මුණ ගැහුණාම නැවත පහළට මොදටම ගලාගෙන යනවා. අන්න ඒ බඳු ගංගාවක් වෙන්නේ. අවධානය නැති වුණාම අපි මේ ආධ්‍යාත්මික අරමුණින් අනිත් පැත්තට හැරෙනවා. එහෙම භාවනාවක් තියෙනවද, ධහමක් තියෙනවද, නිවනක් ඕනේද? මේ සියල්ල අමතක වෙලා අවධානය නැති වුණාම පිස්සු නටන ජීවිතයක්, විකාර කරන ජීවිතයක්, අරමුණක් නැහැ. එහෙට හැරෙනවා, මෙහෙට හැරෙනවා, එහෙට ටික දුරක් යනවා, ආපහු තව පැත්තකට. සම්පූර්ණයෙන්ම වෙනස් දේවල්, වෙනස් උනන්දු, වටිනාකම්, අගය. මෙහෙම තමයි මේ ගමන යන්න වෙන්නේ. ඒක තමයි ස්වභාවික රිද්මය. හැබැයි නැවත අවධානය යොමු කරගන්න. අවධානය නැවත අපව අරවනවා නිවැරදි දිශාවට. මේ ධර්ම සාකච්ඡා අවස්ථාව තිබෙනවා නම් හැමදෙනා සමගම බෙදා ගන්න අත්දැකීමක්. මේයට ඉඩ එමෙන්න තිබෙනවා නම් විමසන්නට ගැටලුවක්, මේයටත් අවකාශය. ප්‍රශ්න තියෙනවා නම් අහන්න, අත්දැකීම් තිබෙනවා නම් කරුණාවෙන් බෙදා ගන්න. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මතක් වෙනවා. හැදු සැලසුම් තියෙනවා නම්, ඇති කරගත්ත බලාපොරොත්තු තියෙනවා නම් ඒවා මතක් වෙනවා. ඒවා අමතක වෙන්නේ නැහැ. භාවනා කරනකොට හොඳට මතක් වෙනවා. හිත ගැන, අනිත්‍ය ගැන, ඉන් අනිත්‍ය ගැන, ලබන සතිය ගැන. දැන් මෙතන ලස්සන කාරණයක් තමයි මේ අනාගතයේ පිළිබඳ මතක් වීම වෙන්නේ හරි අපූර්ව විදිහකට. සමහර විට හිත කරන්න තියෙන දෙයක් මතක් වෙන්න පුළුවන්. සමහර විට ලබන සතිය කරන්න තියෙන දෙයක් මතක් වෙන්න පුළුවන්. තවත් සමහර විට ලබන අවුරුද්ද දැන් මේ වගේ නෑ අනුපිළිවෙලක්. මේ අනාගතයේ මතක් වීම අනුපිළිවෙලක් නෑ. ඊළඟ මොහොතේ කරන්න තියෙන එක පළවෙනියට මතක් වෙනවා, ඊළඟට ඊළඟ පැය, ඊළඟට ඊළඟ පැය දෙකේ, ඊළඟට අද දවසේ, අනතුරුව හෙට, එහෙම අනුපිළිවෙලක් නැහැ. එහෙම ඕඩර් එකට නෙමෙයි අනාගතය මතක් වෙන්නේ. කොයි දේ මතක් වෙයිද අපි දන්නේ නැහැ. මුලින් හෙට මතක් වෙයිද, ඊළඟ මාසෙ මතක් වෙයිද දන්නේ නැහැ. දැන් හෙට කරන්න තියෙන දේක් මතක් වෙලා ඊළඟ දවස් දෙකකට විතර පස්සේ ආයෙ කරන්න තියෙන එකක් මතක් වෙන්නත් පුළුවන්. හැබැයි අතර දවස් මතක් වෙන්නේම නැහැ. දැන් අනිද්දා ගැන කිසිම දෙයක් මතක් නොවෙන්න පුළුවන්. හැබැයි ඉන්නනිද්දා ගැන මතක් වෙන්න පුළුවන්. කියන්නේ හෙට කියන දවස අපි ඔළුවෙන් හදාගෙන තියෙනවා. අපි හෙට මේ වෙලාවට ගම්මක් යන්න තියෙනවා, මේ වෙලාවට මොන ගැහෙන්න තියෙනවා. මේ විදිහට සිතීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි හෙට කියන දවස අපේ ඔළුව ඇතුලේ නිර්මාණය වෙන්නේ. එතකොට ඉන්නනිද්දා අපි වැඩක් දාගෙන තිබ්බම ඉන්නනිද්දා කියන දවසත් ඔළුව ඇතුලේ තියෙනවා. හැබැයි අනිද්දා දවස කිසියම් දෙයක් අපි සැලසුම් කරලා නැත්නම් තාම අනිද්දා මතක් වෙන්නේම නැහැ. අනිද්දා අපි හිතුවා තා කිසිම වැඩක් නැහැ, දැන් විවේක ගන්න ඕනි කියලා, ඒක වැඩක් නේ. එතකොට අනිද්දා මතක් වෙන්න පුළුවන්. මේ අනාගතය කියන්නේ අපේ අතීත සිතීම්වල ප්‍රක්ෂේපණයක් පමණයි. මේක හොඳට තේරුම් ගන්න. අනාගතය කියන්නේ අතීත සිතිවිලිවල, අතීත සිතීම්වල ප්‍රක්ෂේපණයක්. එතකොට මේවා අපි ඊයේ, පෙරේද, ගිය සතියේ, ගිය මාසේ ප්‍රක්ෂේපණය කරපුවා. මේ උඩට විසික් කරපු දේවල් වගේ එක එක වේගවල. ඉතින් විසික් කරපු දේවල් ඒ විසික් කළ වේගිත උඩ ගිහිල්ලා එක තැනක නැවතිලා ඊළඟ මොහොතේ පහළට වැටෙනවා. එතපි අපිම විසික් කරපු දේවල් කිසියම් වෙලාවක කිසියම් තැනකදී අපේම ඔළුවට එනවා පව්. කොයි වෙලාවේ කොතනදී කොයි සිතිවිල්ලේ ඉද කියන්න බැරි ඒ නිසා. හැබැයි මේ හැම සිතිවිල්ලක්ම අපිම හරි වේගකින් ප්‍රක්ෂේපණය කළ දේවල්, උඩට විසික් කළ දේවල්. ඊට පස්සේ අපිට මතක නැහැ. ආයෙ මතක් වෙන්නේ මේ වායේ ඔළුවට වැටුණාම. මේ කාරණේ හරි රසවත්. ඊළඟට මොකක් ඔළුවට වැටේවි කියලා බලන් ඉන්නේ. ඒකේ විනෝදයක් තියෙනවා, රසයක් තියෙනවා. මහ කරදරයක් කෙලවරක් නැති සිතුවිලි එනවා කියනවට වැඩි හරි රසවත්. එතකොට අපිට මේ තව සීකල්පනාව තිබ්බොත් මේ සිතිවිල්ල කවද්ද මම විසික් කරේ කියලා හොයාගන්නත් පුළුවන්. මතක් කළා අවල් දවසේ නේද මේක සැලසුම් කරේ කියලා. මේ හෙට යන්න තියෙන ගමන ගැන මුලින්ම හිතුවේ කවද්ද? ඕනනම් ආපහු බලලා මතක් කරගන්න පුළුවන් අවල් දවසේ, අවල් තැනේ, අවල් වෙලාවට මෙන්න මේ හේතුව නිසායි මේ සැලසුම හැදුවේ. මේක හරි ලස්සනයි. මේ සිතිවිලි තරංග විදිහට යන හැටි අපි මෙහෙන් උඩට විසික් කරනවා. කාලයක් ගිහින් අපිටම අමතක වුණු වෙලාවක, අපිම දන්නේ නැති වෙලාවක, වෙනත් තැනකදී, වෙනත් වෙලාවක ආපහු තරංගයක් විදිහට අපේ ඔළුවට එනවා. ඉතින් අපි කරන්නේ ආපහු ඒක විසික් කරනවා. තව ටිකක් හිතුවාම ආපහු ඒකට ශක්තියක් දීලා පෙට්‍රල් ගහලා ආපහු විසික් කරනවා. ඉතින් ආයෙ එනවා. මේක තමයි කර්මය කියන්නේ. දැන් වෙන කාගේ තුළු වලට වැටෙන්නේ, අපේම ඔළුවට තමයි ආපහු වැටෙන්නේ. කොහොම හරි ඔබතුමා අහන්නේ. එහෙම අවස්ථාවක දැන් අනාගතයේ සැලසුම් කරන්න වෙන අවශ්‍යතේ. ඒතර මේ මොහොතේ මෙතන අවධානයෙන් මේ ඉන්නවට නැත්තම් ඒ දේ අවශ්‍යතාවය උද සැලසුම කරනවද කියලා. දැන් මේ අවශ්‍යයි කියන එක ද වර්ග දෙකක් තියෙනවා අවශ්‍යතාවයට. ඒ දේ අවශ්‍යයි. ඔව්. ඒකේ ගමන යන්න අවශ්‍යයි. ඒ ගැන වාදයක් නැහැ. හැබැයි ඒ හිත යන ගමන ගැන මේ වෙලාවේ හිතන්න අවශ්‍යයි. ඒක හිතන්න තියෙන එකම වෙලාව මේ මොහොතද? අන්න ඒ ප්‍රශ්නය අපි අහන්න ඕනේ. අපි හිතනවා මතක් වෙන හැම වෙලෙම හිතන්න ඕනේ කියලා. හිතීම අවශ්‍යමයි. මතක් වෙන සෑම තප්පරයකම සිතන්නම ඕනේ කියලා. එහෙම තීරණයකට අපි ඇවිත් තියෙන්නේ හැම සිතිවිල්ලක් ගැන මේ නිසා තමයි හැම වෙලෙම අපි හිතේ තින්නේ. ඒ හිතේ තින්නේ අපිම ගත්ත තීරණයක් නිසා. එහෙම හිතන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නේ අහන්න. ඒ වැදගත් කාර්යය මතක් වුණාම අහන්න. ඔව් මේක වැදගත් තමයි. ඒ ගැන වාදයක් නෑ. හරි වැදගත්. හැබැයි මේ ඇස්පියාගෙන ඉන්න වෙලාවේ මේ මොහොතේ අවධානයේ ඉන්න වෙලාවෙම ඒ ගැන හිතන්න ඕනේ. තව පැය භාගයකින් පස්සේ හිතුවොත් මොකද වෙන්නේ? පැයකට පස්සේ හිතුවොත් පාඩුවක් වෙනවා. අන්න කාලය ගන්න. කාලය ගත්තේ නැත්තම් වෙන්නේ අපි ඔළුව ඇතුලේ ලොකු තදබදයක් හදාගන්න. ඔය පාරේ තියෙන රතවාහන තදබදේ වගේ ඊටත් වැඩි තදබදයක් ඔළුව ඇතුලේ හදාගන්න. විවේකයක් නැහැ. එහෙන් තීරණයකට එන්න. ඔව් මම මේක හිතන්න ඕනේ. මේ සැලසුම් මම ඉවර කළා නේ. හැබැයි මේ වැඩෙන් පස්සේ ආවල් වෙලා එහෙම හරි තීරණයකට ඇවි එක හතැල්ල දාන්න මේ වෙලාවේ කරමින් හිටිය කාර්යයේ දිගට යෙදෙන්නේ ඉවර වෙනකල්. ඉවර වුණාට පස්සේ අන්න අර අපි ගත්ත තීරණේ ක්‍රියාත්මක දැන් මට පුළුවන් හිතන්න. ඒ වෙනකට සම්පූර්ණ අවධානය හිතීමට යොමු කරලා හිතන්න. වෙනේම හිතන්න යන්න එපා. හිතන්න අවශ්‍ය දේ පමණක්. මනාව අවධානයකින් හිතයි. හිතලා පිළිවෙලට හිතලා ඉවර කරයි. දැන් වලක් වගේ අලුත් පුරු කමුණමුණ කෙලවරක් නැති සිතිවිලි දාමයක් හදනවා වෙනුවට හරියටම මම මේක හිතන්නේ නේ හිතුවා. මේකත් හිතුවා. හරි ඉවරයි. සෑහීමකටපත් වෙන්න. එතන මේ කාරණා දෙක හරි වැදගත්. අර මුලින් කාරණේ කොයි වෙලෙත් වැදගත් මේ කොයි වෙලේ අපේ ඔළුවට සිතිවිල්ලක් කඩාගෙන වැටෙයිද? ඒ ගැන අවධානයෙන් ඉන්න. එතන ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි කම්පණයටපත් වෙන්නේ නෑ. පුදුම වෙන්නේ නෑ. විශ්මයටපත් වෙන්නේ නෑ සිතිවිලි ආවා කියලා. මොකද අපි දන්නවා ඒවා වැටෙනවා ඔළුවට. ඊළඟට තමන්ට ඕනේ කමක් තියෙනවා නම් හොයලා බලන්න පුළුවන් මේ සිතිවිල්ල කවද්ද මුලින්ම ඇති කරගත්තේ. කවද්ද මේක මං විද්දේ උඩට. ඒක පැත්ත. ඊළඟට ඔබතුමාගේ කාරණේ අවශ්‍ය දේ අවශ්‍යතාවය හඳුනාගන්න. වර්තමානයේ කරන දෙයට බාධාවක් කරගන්න නැතුව ඒක සුදුසු වෙලාවක් තීරණය කරගෙන ඒ වෙලාවේ ඒ දේ කරන්න තීරණයකට එන්න. ඇවිත් සිතිවිල්ල අත්හරින්න. මේ වෙලාවේ කරමින් හිටිය දේ මනාව අවධානයකින් යෙදෙන්න. ඊට වැඩිය සමාහට හොඳ විදියකට ඒක වෙන්න පුළුවන්. අපි සල්සුම් කරාට වැඩිය අංග සම්පූර්ණ විදියට විශිෂ්ට විදියට දේවල් වෙන්න පුළුවන්. එහෙම වුණ අවස්ථා තියෙනවා. ඒ වගේම ඊට වඩා නරක විදියට අවසානයක් වෙන්නත් පුළුවන්. දෙහිම ඒ නිසා මේ ආපහු බැලීම කළ යුතු දෙයක්. එනම් අපි යමක් කරලා ඉවර වෙලා ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ඇයි එහෙම වුනේ කියලා ආපහු බලන්න. සාර්ථකව යමක් වුණා නම් හිතුවටත් වැඩිය හොඳට යමක් වුණා නම් ආපහු බලන්න කොහොමද මෙහෙම වුනේ? අපි ඒ වෙලාවට හිතනවා මගේ වාසනාව පෙරපින දෙවිය දීපු තැනක් එහෙම හිතලා අපි ඒක වහලා දානවා. එහෙම නෙමෙයි බලන්න කොහොමද වුනේ? වාසනාවට හරි ඒක වෙනුණු ක්‍රමයක් තියෙනවනේ, පෙරපිනකට හරි දෙවිය දුන්නා හරි. ඉතින් බලන්න කොහොමද උනේ. එතකොට අපිට සමාහට පේනවා අපිට වැඩි අත්දැකීම් තියෙන, දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අපිට මඟ පෙන්වීමක් ලැබුණා. එහෙම නැත්නම් පොතක තිබුණු දෙයක් මතක් වුණා, අපිට අමතකලා තිබුණු දෙයක් ඒ කාරණේ ගැන. ඉතින් මොකක් හරි අපිට මේ සාධකේ හොයාගන්න පුළුවන් ඒ වුණ විදිය. ඒ වගේම අසාර්ථක වුණා නම් ඒකත් බලන්න පුළුවන්. කොහොමද ඒක මේ සලසම් කර විදියට කරගන්න බැරි වුනේ? ඉතින් එහෙම බලුවහම ඒත් වෙනවා. මෙන්න මේ හේතු නිසා වුණා. මට ඒ සලසම අමතක වුණා. මම ඒ සලසම් කරනකොට මම බලන්න ඕනේ දේවල් බැලුවේ නැහැ. හිතන්න ඕනේ කාරණා හිතුවේ නැහැ. සුදුසු අයකින් උදව් ගත්තේ නැහැ. ඒ මොකක් හරි ඔන්න පේනවා. එතකොට දැන් ඒ ආපසු බැලුවාම ඒ අවබෝධෙත් ලැබෙනවා. එතකොට ඊළඟ වතාවේ අපිට සැලසුමක් හදලා ඒක ක්‍රියාත්මක කරනකොට ඒ අවබෝධයේ උදව් කරගන්න. කොහොමද අසාර්ථක නොවි වඩා සාර්ථක වෙන විදිහට සැලසුමක් හදන්නේ සහ ක්‍රියාත්මක කරන්න කියන්නේ? අපි කොහොම සැලසුමක් හැදුවත් අපේ හිතන අපි බලන්න ඕනේ හැම පැත්තක්ම බැලුවා කියලා, අහන්න ඕනේ හැම කෙනෙක්ගෙන්ම ඇහුවා කියලා, ඒ මොනවා කරත් අපි හිතන විදිහටම අපිට ඕනේ විදිහටම අප ප්‍රාර්ථනා කරන ආකාරයටම දේවල් නොවන බවකුත් පේනවා. එහෙම ගතියකුත් තියෙනවා. මේ අපි සැලසුම් කර වුණාට, අපි මේ සැලසුම ක්‍රියාත්මක කරන කෙනා වුණාට, අපේ ඕනකම වුණාට, අවශ්‍යතාවය අපේ වුණාට, අපි ආයෝජනය කළා වුණාට, මේ ඔක්කොම අපි කියලා හිතුවට මේක අන්තිමට වෙන කොහෙවත් ගිහින් තියෙනවා. අපේ සැලසුම් ඇතුළත සබාධාම රින්ගන මේ අපි හැම දෙයක්ම කරන්නේ එයත් එක්ක. මේ හැම දෙයක්ම අවුල් ව්‍යාපාර. සබාධාමත් එක්ක කරන අවුල් ව්‍යාපාර. දැන් අපිට අපි ගැන සැලසුමක් තියෙනවා වගේම සබාධාමටත් සැලසුමක් තියෙනවා. ඉතින් ඒ සැලසුම අපිට පේන්නේ නැහැ. සමහරවිට ඒ සැලසුම සම්පූර්ණයෙන් අපිට කියවන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ සබාධාම අපේ සැලසුම හරහා යාට ඕන දේ කරගන්න. අපි කියනවා අසාර්ථක වුණා, පරාජය වුණා, වැටුණා, වැරදුනා. මේ සබාධාමට නෙමෙයි වැරදිලා තියෙන්නේ. සබාධාම නෙමෙයි අසමර්ථ වුණේ, පරාජය වුණේ, අසාර්ථක වුණේ අපි. හැබැයි මේ සිහි කල්පනාවේ තියෙන වටිනාකම තමයි ඒ සැලසුමක් ක්‍රියාත්මක කරනකොට මේ පියවරෙන් පියවර අපිට මේක කොයි පැත්තටද යන්නේ කියලා හොයාගන්න පුළුවන් සිහියෙන් හිටියොත්. අපිට ඕන ඉලක්කයේ පැත්තටද යන්නේ එහෙම නැත්නම් වෙන පැත්තකටද යන්නේ. අන්තිමටම අන්තිම තප්පරේම ගිහිල්ලා ගොඩේ ඉන්න බැරි වලකට වැටෙනවා වෙනුවට පළවෙනි අදී ඉඳලම බලන්න පුළුවන් මේ කොහටද යන්නේ කියලා. එතනින්ම වෙනස් වෙනවා නම් වරදිනවා නම් අපිට හදා ගන්න පුළුවන්. ඒ නිසා මේ වෙනස් වෙන්න ඉඩක් තියෙනවා. ඒක සබාදාමේ රීතිය මේ වෙනස් වීම. ඒකටත් ඉඩක් තියා ගන්න සැලසුමක් හදනකොට. මේක මෙහෙම වරදින්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් ඒකට මම ලෑස්තිද එහෙම වුණොත් මොකද කරන්නේ පොඩි නම්මේ ශීලීතාවයක් උත්‍යාගන්න නෑ මං හිතන එක ඒ විදිහටම වෙන්න ඕනේ ඒ අච්චුවෙන්ම තමයි එළියට එන්න ඕනේ ඒ විදිහම පාට හැද පෙති තියෙන මලක් තමයි පිපෙන්න ඕනේ ඊට වැඩි ටිකක් අපි මේ ගහත් එක්කනේ ගනුදෙනුව කරන්නේ ඒකට යා මොන විදිහේ මලක් කොතනින් කොයි උසට කවද මොන පාටට මොන ප්‍රමාණයට දෙයිද දන්නේ නැහැ. හැබැයි ඉතින් අපිට පුළුවන් දේ අපි කරනවා ඒ ගහත් එක්ක. මකත ප්‍රශ්න කොහමද මේ පුරුදු වෙලා තියෙන්නේ දැන් ඔය කිය පිළිවෙලට වන්දනා කරලා මේ බුද්ධානුස්සති මෙත්තානුස්සති වඩලා ආනාපානසති දාවාමත් ඒ ප්‍රශ්නේ තියෙනවා දැන් මුලින් ඉඳලා තියෙනවද බුද්ධානුස්සති කරනකොටත් ඔය ප්‍රශ්නේ තියෙනවද?
ඒ
බුද්ධානුස්සති වලකට සමාහ
අපිට දැන් තියෙන්නේ ඒ භාවනාව කරනකොට ඉතලාම අපිට නෑ
දැන් එක පැත්තකින් ඔය ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. දකයින් හරියට උත්තරයක් දී මොකක් කරේ නෝ උදානස්ති කරන්නේ. මෙතනස්ති කරන්නේ සක්මන් කරන්නේ ඉස්සලා. මරණස්ති කරන්නේ ඊට පස්සේ. එහෙම කරන්නේ ඒ වගේ උත්තරයක් හම්බුනේ හැබැයි උත්තරයක් නැති ප්‍රශ්නයක් එක පැත්තක. මොකද මේ ඒ ප්‍රශ්නයක් නොවන නිසා මොකද්ද
ඒ බලාපොරොත්තු
වන් සංසිඳියන්නේ භාවනා කරන්නේ හිතේ මේ අපේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා. හිත කලබලයි සංසුන් නැහැ. ඒ නිසානේ භාවනා කරන්නේ. ඉතින් ඒකට විසඳුමක් හොයාගෙන අපි භාවනා කරන්නේ නේද? ඔව් ඒක හරි. ඒ 100%ක් හරි. හැබැයි එතන තියෙන වරද තමයි දැන් එහෙම හිතාගෙන ඕ මේ හිත කලබලයි සංසුන් නැහැ. සා මම භාවනා කරන්න ඕනේ. භාවනා කරාම හිත තැන්පත් වෙනවා. තැන්පත් කරගන්න පුළුවන්. ඒක හරි. ඒ නිසා භාවනා කරන්න. හැබැයි වරද මොකද්ද? භාවනා කරන්න කලින් හිත තැන්පත් වෙන්න ඕනේ කියලා හිතනවනම් වැරදි. දැන් මේ සිතිවිලි එනවා. සිතිවිලි නැති වෙන්න ඕනේ. භාවනා කරගන්න බෑ සිතිවිලි ඉන්න නිසා ඉස්සෙල්ල කොහොමද සිතිවිලි නැති කරගන්නේ භාවනාවට කලින්? එහෙම එකක් නෑ. නිසා ඒ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මම කිව්වේ ඒකට උත්තරයක් නෑ කියලා. උත්තරයක් නැත්තේ මේක ප්‍රශ්නයක් නොවන නිසා. ඒ ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඔය සිතිවිලි එන එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ ප්‍රශ්නයක් කරගත්තොත් නම් ඒ කවදාවත් විසඳෙන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ රහත් වුණත් විසඳෙන්නේ නැහැ. ඔය රහත් වුණත් සිතිවිලි එනවා. ඒ රහත් වීම කියන්නේ සිතිවිලි නිරෝධ කිරීම නෙවෙයි. කෙලෙස් නිරෝධ කිරීම. කෙලෙසුයි සිතිවිලි එකක් නෙවෙයි දෙකක්. ඒ නිසා මේ කෙලෙස් ඇතිවීම කෙලෙස් තබා ගැනීම ගැන සැලකිලිමත් වෙන්න. මොන විදිහේ ක්ලේශයක්ද මේ වෙලාවේ හිතේ තියෙන්නේ? මොන විදිහේ ක්ලේශයක්ද මම මේ පැල කරගෙන පෝරදාගන්නේ? ඒක බැරිද උගුල්ලලා විසික් කරන්න? අනේ ඒක සැලකිලිමත් වෙන්න. හැබැයි සිතිවිලි නෙමෙයි. සිතිවිලි නැති කරන්නයි භාවනා කරන්නේ. එහෙම නැත්නම් භාවනා කරන්නේ සිතිවිලි නැති වෙන්න ඕනේ කියලා. ওই දෙකෙන් කෝක හිතුවත් අපිට භාවනාවක් නම් කරගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට ආනාපාන සතියේදී සිතිවිලි වැඩියෙන් එනවා. ඒක එහෙම තමයි. අනිත් භාවනාවලට වඩා ආනාපාන සතිය කරනකොට විතර්ක වැඩි. ඒ ආනාපාන සතියේදී මූණ පාණ්ඩ වෙන කාරණයක් ඒකෙන්ම තමයි. මොන උපක්‍රමයේ පාවිච්චි කරත් ආනාපාන සතියට ආව ගමන්ම සිතිවිලි වැඩි වෙනවා. විතර්ක වැඩි වෙනවා. ඒයි කියන එක හොයාගන්න. මේකට උත්තරයක් මේ කාගෙන්වත් අහනවට වැඩිය හොඳයි. ඇයි එහෙම වෙන්නේ? ඒක අපි කාටත් හොඳයි හොයලා බලන්න. ඇයි මේ ආනාපාන සතියේදී සිතිවිලි වැඩියෙන් එන්නේ? කොමාරි පළවෙනි කාරණය තමයි අපි භාවනා කරන්නේ සිතිවිලි මර්ධනය කරන්න, පාලනය කරන්න, නැති කරන්න නෙවෙයි. ඒ ඉලක්කය බොහොම ප්‍රාථමික ඉලක්කයක්. බුදුදහම නැති කාලෙක නම් ඒක තමයි භාවනාවේ අවසාන ඉලක්කය. බුදුදහම නැති කාලෙක, බුදුරජාණන් වහන්සේ පහළ නොවන කාලෙක, අබුද්ධෝත්පාද කාලෙක නම් අන්න භාවනාවේ අවසාන නිස්ඨාව තමයි සිතිවිලි නැති කිරීම. අර බුදුරජාණන් වහන්සේ ඒ ලක්ෂණය නෙමෙයිනේ අපිට දුන්නේ. දුක්ඛ නිරෝධය. දුක නැති කිරීම. කෙලෙස් නැති කිරීම. ඒක වෙනම ඉලක්කයක්. සිතිවිලි තිබ්බත් නොතිබුණත් දුක නැත්තම් එච්චරයි. කෙලෙස් නැත්තම් එච්චරයි. එනිසා මුලින්ම කිව මෙන්න මේ කෙලෙස් පහ ගැන සැලකිලිමත් වෙන්න. කාමච්ඡන්දේ. ඉන්ද්‍රිය පිනවීම පිළිබඳ කලින් ඉන්ද්‍රිය පිනවපු දේවල් මතක් කර කර විඳීම. වර්තමාන ඉන්ද්‍රියක් පිනවෙනවා නම් සද්දකින් හරි රූපකින් හරි ස්පර්ශයකින් හරි ඒකන කල්පනා කර කර විඳීම සහ අනාගතයේ පැත්තෙන් ඉන්ද්‍රිය පිනවීම සැලසුම් කරමින් විඳීම මේක තමයි කාමච්ඡන්ද. ඒතර මේක අතරින් මේ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ විදියට හඳුනගෙන අතරින් මොකද ඒ ආයිට දෙන්නේ අපිට භාවනා කරන්න. ඊළඟට ව්‍යාපාදේ හඳුනගන්න. අතීතේ ඉන්ද්‍රිය පිනවන්න ගියාම අපිට ඕනේ විදිහට ඒ වැඩ කරගන්න බැරි වුණාම හිතේ ඇති වුණු ගැටීම් වර්තමාන වශයෙන් අපේ සැලසුම් වලට අනුව වැඩ කරන්න බැරි වෙනකොට එන ගැටීම් අනාගතයේ පැත්තේ බැරි වෙයිද කියලා හිතනකොට එන ගැටීම් හඳුනගෙන ඒව අතාරින්න ව්‍යාපාදේ. ඊළඟට බෑයි කියලා හිතන ගතිය මට බෑ. කම්මැලි. කිසි ශක්තියක් නැහැ. පස්සේ කරනවා. දැන් ඇති කරා. දැන් මේ විදිහට එන තීන මිද්දේ අඳුනගෙන අතාරින්. ඊළඟට ඕනිකමින් මොකක් හරි අල්ලගෙන හිත තමන්ම තමන්ව කලබලයටපත් කරන ගතිය. මේ හොඳට මේ ගඟ ගලාගෙන යනවා ඒක අපි හිතනවා මදි කියලා. එහෙමද අපි බලනවා මේකට ගඟට එන්ජින් එකක් හයි කරලා හයියෙන් ගඟ ඇදගෙන යන්න පල්ලෙහාට හයියෙන්. ඒ නොසන්සුන්තාවයේ ආතතිය අඳුනගන්න. හදිසි. ඒක අනිත් පැත්ත තමයි තීන මිද්දේක ඕනේ අර එකතන පල්වේ යොහේ ඉන්න. දැන් උද්දච්ච කුක්කුච්ච කියන්නේ ඒක එහෙම නෙමෙයි ඊට වැඩිය කලබලයි හදිසි. ඊළඟට දැන් මේ ඔබතුමී කියපු කාරණේත් එනවා මේක හරිද මෙහෙමද කරන්නේ. මීට කලින් වෙන එකක් කරොත් හොඳ නැහැ. දැන් මේ විදිහට එන දෙගිඩියා නිශ්චිත නැතිකම. ඒක විචිකිච්ඡාට මේ පහ හඳුනගන්න. මම ඔබතුමීට විතරක් නෙමෙයි හැමෝටම කියන්නේ ඔය සිතිවිලි නැති කිරීම කියලා අල්ලගන්න යන්න එපා. භාවනාවේ මම අල්ලගත්තොත් කවදාවත් ගොඩේමක් නැන්නේ. ඒ වෙනුවට මේ පහ ඒ නම් පහ නෙමෙයි. ඒක මම පැහැදිලි කරන්නේ නම් පහ නෙමෙයි මේ ක්‍රියාකාරීත්වයන් පහ මේ මානසික ඇබ්බැහිවීම් පහ හඳුනාගෙන ඒ ප්‍රවණතා මතුවෙනකොට හිතේ ඒ ප්‍රවණතාවේ ඒ විදියට හඳුනගන්නා මේ තමයි කාමච්ඡන්. හඳුනාගන්නේ එයාගෙන් අයින් වෙන්න. මේ ව්‍යාපාරය එයාගෙන් අයින් වෙන්න. ඒතර මේ පහ තමයි අපි අත්තරින්න තියෙන්නේ. සිටිවිලි නෙමෙයි කොහෙවත් කියලා නැහැ සිටිවිලි අත්තරින්න කියලා. ඒතර මේ පහ මතුවෙනකොට ඔය තීන විද්දේනවා විචිකිච්ඡා වෙනවා. ඉතින් මේ විචිකිච්ඡාවක් කොහොමත් අපිට ඉඳ දෙන්නේ නැහැ දිකට ගමනක් යන්නේ. එකපාරක යන්න දෙන්නේ ටිකක්ද යනවා කියලා නෑ නෑ මේක නෙමෙයි අර අරහන් දීම වමට හැරුණා නම් හරි අපරාධ මන් දකුණට යන ඉතින් ආපහු ගිල වමට හැරෙනවා ඒක ටිකක් යනකොට ආයෙත් ඔය සැකේ එනවා එතකොට ඒ පාරක් ඉවරයි මේ පහ හඳුනාගෙන අතාරින්න ඒ අතේ තැන ඔබතුමිය කිව් නිෂ්කලංක බව තියෙනවා ඒ කලබලේ නෑ එතන ওই පහ අතරියාම ওই පහම එක මොහොතක නැද්ද ඒ නැති මොහොතේ හරීම සංසය සිටිවිලි ඇවිල්ලා යයි හැබැයි Taman සංසය ඒ සංසුන් බව විනාශ කරන්න බිඳින්න පෙරලන්න කිසියම් සිටිවිල්ලකට අපි කාමච්ඡන්දයත් එක්ක නෙමේ නම් ඉන්නේ ව්‍යාපාදයත් එක්ක නෙමේ නම් ඉන්නේ දීනමිත් උද්දච්ච කුච්ච විචිකිච්ඡා එක්ක නෙවෙයි නම් ඒ මොහොතේ ඉන්නේ මොනම සිතිවිල්ලකටවත් බැ තමන්ව පෙරලලා දාන්න. ඔය ඇවිත් යන්නේ කහුලඟ ඇවිල්ලා කළු ගල පැහැපිලා යනවා නේ. යයි. ඒක පර්වතේ පර්වතයක් විදිහට දී. ළඟත් වැඩි යන්නේ. සිතිවිලි ඇවිත් යයි. ඇදෙද? හ්ම්? තව ප්‍රශ්න තියෙනවද? දෙකම කරන්න පුළුවන්. මෙනෙහි කරලා වේදනාවක් කියලා මෙනෙහි කළා අපහු. ඒ කරමින් හිටියේ අපිට ශබ්ද හඳුනා ගැනීම නම් එතෙන්ට එන්න පුළුවන්. එතකොට අපි දන්නවා මෙයාට රිදෙනවා. ඔයාට රිදෙනවා. හැබැයි ඒත් මට ඇහෙනවනේ ශබ්ද. ඇහෙන එක නවතින්න නැහැ නේ මෙයාට රිදුණා කියලා. ඉතින් මම බලනවා එතන ඉන්න. ඇහෙන දෙයක් එක්ක ඉන්නවා. ඒක මුලින් එහෙම කරන්න බලන්න. පුළුවන් වෙලාවක් එහෙම බලන්න. ඉතින් ඒක සීමාව එනකොට ඊට පස්සේ මේ ඒ සීමාවට කරු කරලා මෙතෙක් වෙලා ඉන්න පුළුවන් වීම ගැන සතුටු වෙලා කල්පනාවෙන් ඉරියව් වෙනස් කරලා එයාට පහසුවෙන් ඉන්න දෙන්න. දෙකම කරන්නේ දඟල දඟල ඉන්න එපා කිරියවක මොනම ඉරියවක හරි අමාරුවේ දඟල දඟල ඉන්න එපා එක්කෝ සිහියෙන් මෙනෙහි කරමින් නිශ්චලව ඉන්න එහෙම නැත්නම් සම්පූර්ණයෙන් වෙනස් කරලා පහසුවෙන් ඉන්න පුරුවන් ඉරියවකට ඇවිල්ලා ආයෙ නිශ්චලව ඉන්න අපිට නිදහසක් තියෙනවනේ ඕනනම් ඉතින් අපි තුමුද අපිට වීතියක් දාලා නැහැ කියලා අනිවාර්යයෙන්ම පෑයක්ම හෙලවෙන්නේ නැතුව ඉන්න ඕනි කියලා වාඩි වුණු විදිහටම පෑයම ඉන්න ඕනි කියලා එහෙම නීතියක් දාලා තිබ්බොත් මේ නීතියට අපි එකඟ වෙනවා කියලා කලින් පොරොන්දු වෙලා නම් ආවේ ඔයෙමනම් ඉතින් අපිට ඉන්න වෙනවා. හැබැයි එහෙම නීතියක් නැහැනේ සාමාන්‍ය ජීවිතේ. සාමාන්‍ය ජීවිතේ අපිට අපි හිත ගන්නවා කකුල් දිගාරිනවා හාන්සි වෙනවා පැද්දෙනවා නැඹරෙන ඔක්කොම කරනවා. ඉතින් අපිට නිදහස තියෙනවා කියලා අපි හිතනවා. මේ නිදහස නැති වෙන වෙලාවල් නැති වෙන තැන් නැති වෙන අවස්ථා එන්න පුළුවන්. එහෙම වුණාම අපි අසරණ වෙනවා. අපි හිර වෙනවා. අපිට පාදක දිගාරින්න ඕනේ නමුත් දිගාරින්න බෑ. බැරි වෙන තැන් තියෙනවා, අවස්ථා තියෙනවා, වෙලාවල් තියෙනවා විවිධ හේතු නිසා. ඒකයි පුරුදු වෙලා තියෙන්නම පුංචි වේදනාවක් එනකොටම දඟලන්න නම් දැන් දඟලා ගන්න බෑ. ලොකු ප්‍රශ්නයක්, ඇඟටත් ප්‍රශ්නයක්, හිතටත් ප්‍රශ්නයක්. ඒ නිසා පුහුණු වෙන එක හොඳයි, ඉවසීම කියන එක. මොකද අපි දන්නේ ජීවිතේ මොන විදිහේ වේදනා ඉවසන්න වෙයිද කියලා. පලා යන්න බැරි වේදනා මොනවා ඉස්සරහට එයිද කියලා අපි දන්නේ නැහැ. බය වෙනව නෙමෙයි. නමුත් අපි වර්තමානය ශක්තිමත් කරගන්නවා. ඔව්. හිතට සවන් දීම, ඒ කියන්නේ සවන් දීම කියන එක බොහොම ලස්සන දෙයක්. ඒක කලාවක්. සවන් දීමේ කලාව. ඇහුම්කන් දීමේ කලාව. අපි කවදා හරි කාට හරි නැත්තම් මොකකට හරි ඇහුම්කන් දීලා තියෙනවද? ඒ ප්‍රශ්නේ අපි අපින් ඇහුවොත් අපි එකපාරටම කියයි ඔව්. පුංචි කාලේ අපි අම්මලා තාත්තලාට ඇහුම්කන් දුන්නා, ඊට පස්සේ වැඩිහිටියන්ට, ඊට පස්සේ ගුරුවරුන්ට, ඊට පස්සේ රැකියාව කරන තැන ප්‍රධානීන්ට, ඊට පස්සේ විවාහ වෙලා නම් බිරිඳට, ස්වාමියාට, එහෙම ඊට පස්සේ දරුවන්ට මොනද? ඉතින් එහෙම කියයි. නමුත් ඇත්තටම අපි ඇහුම් කන් දීලා තියෙනවද, සවන් දීලා තියෙනවද? අපි කතා කරලා තියෙනවා, සංවාද කරලා තියෙනවා, විවාද කරලා තියෙනවා, පිළිසඳරේ දීලා තියෙනවා, ඕපදූප දරවලා තියෙනවා. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි එකකටවත් නෙමේ සවන් දීම කියන්නේ. අපි කතා කරන්නේ මේ කතා කිරීමයි සවන් දීමයි එකට යන්නේ. මේ දෙන්න හරියට රෑයි දහවලයි වගේ, අන්ධකාරයයි ආලෝකයයි වගේ, කවදාවත් එකට මුණ ගැහෙන දෙන්නෙක් නෙමෙයි. අපි කතා කරන්න පටන් ගත්ත ගමන්ම සවන් දීම ඉවරයි. ආය ඇහුම්කන් දෙීමක් නෑ, ආය අපිට ඇහෙන්නේ නෑ. ඒ නිසා සවන් දීමට නම් මුලින්ම අපි නිහඬ වෙන්න ඕන. අපි හොඳටම නිහඬ වෙන්න ඕන. දැන් හොඳටම නිහඬ වුණාම තමයි අපිට මේ හැම එකක්ම ඇහෙන්න පටන් ගන්න. අපි කතා කරනවා නම් අපිට මේ එකක්වත් ඇහෙන්නේ නැහැ. ඊළඟට අපි හිතනවා මේ අහුම්කම් දෙනවා කියලා කියන්නේ කියන එකට හා කියන එක. හරි කියන එක. ඔව් මට ඇහුණනවා කියන එක මොකද්ද? ඇයි මම ඒක පිළිගත්තා? මම ඒක කරා. දැන් කියන දේ අහනවාද කියලා අපි කායින් හරි අහන්නේ. මම කියන දේ අහනවාද? අපි දරුවෝගෙන් අහනවා, නිත්‍යාගෙන් අහනවා. මම කියන දේ අහනවා. ඔව් කියලා කියන්නේ කියන දේ කරනවා, කියන දේ පිළිගන්නවා කියන අදහස. එතකොට මේ සවන් දීම හරි ඒක පාක්ෂිකයි. එකඟ වීම, පිළිගැනීම සහ පිළිපැදීම. ඒකට නෙමෙයි ඇවුම් කන්දීම කියන්නේ. අපි මේ කුරුල්ලොත් එක්ක එකඟ වෙන්නේ නැහැ. මේ ගෙම්බොත් එක්ක අපි මොනවත් පිළිපැදීමක් කරන්න යන්නේ එහෙම එකක් නැහැ. ඒතර මේ එකඟ වීම, පිළිගැනීම, පිළිපැදීම ඒකක නැහැ ඇවුම් කන්දීම. ඒවා පස්සේ තමයි ඇවුම් කන්දීලා තේරුම් අරගෙන පස්සේ තීරණය කළා කරන එක. ඕන්න. එනිසා මේ හිතින් එකඟ වීම අත්හැරලා දාන්න. මේක ලස්සනයි. හරි මිහිරි. මේක ඇහෙනවා මදි. මේක ටිකක් ගොරහැඩි. දැන් අපි අහන්නේ නැහනේ. දැන් ඔහොම අපි නිගමන වලට එනවා කියන්නේ ඇහුම් කන්දීමක් නැහැ. දැන් නිගමන වලට එන්න එපා. විනිශ්චය කරන්න එපා. නිකන් හිස් හිස් බම්බුවක් බවට පත් වෙන්න. හිස් හිස්ම හිස් බම්බුවක්. ඒ හිස්ම හිස් බම්බුවෙන් තමයි ලස්සන වස්තඳු රාවයක් එන්නේ. ඒකත් ලස්සනයි. බටනලාවේ හඬ හරීම මිහිරි. ඒ මිහිර එන්නේ, ඒ මාධූරිය එන්නේ ඒක හිස් නිසා, හිස් බව. ඒක ඇතුලේ මොනවා හරි තිබ්බ. මොනවා හරි නිකන් මැණික් ගලක් දාලා බලන්න මුතු ඇටය. හොඳ වටින දෙයක්. දියමන්ති ටිකක් හංගගෙන බලන්න. අර මිහිර නැහැ. ඊපස්සේ කිසිම සද්දයක්. හිස් වෙන්නේ. හරියට බටනලාවක් හිස් බම්බුවක් වගේ හිස් වෙන්නේ. විනිශ්චය කිරීම අත්තරින්. හොඳයි නරකයි කියලා ඇගීම අත්තරින්. මිහිරිය මිහිරිය අත්තරලා දාන්න. ඒ ඔක්කොම අත්තරින්. ඇහෙන පටන් ගන්නවා. ඇහෙනවා. ඇහෙල ඉවර වෙනවා. ඒ ඇහෙන පටන් ගන්න තැන අපි ඒකත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඇහෙන අවස්ථාව එකතු වෙන්නේ නැහැ. ඇහෙල ඉවරුනාම එකතු වෙන්නේ නැහැ. හොඳයි කියලා හෝ නරකයි කියලා. හැම ශබ්දයක්ම ඇහෙන්න කලින් තියෙන නිශ්ශබ්දතාවය. හැම ශබ්දයක්ම උපදින්නේ නිශ්ශබ්දතාවයෙන්. හැම ශබ්දයක්ම ඉවර වුණාට පස්සේ තියෙන්නේ නිශ්ශබ්දතාවය. ඒතර නිශ්ශබ්දතාවයේ සිට නිශ්ශබ්දතාවයට යන ගමනක තමයි හැම ශබ්දයක්ම තියෙන්නේ. අපිටත් එතන ඉන්න පුළුවන්. අපිත් මේ හැබැයි ඇහෙන්න පටන් ගන්නවා. ඇහෙනවා. ඇහිලා ඉවරයි. ඊළඟට මොකක් ඇහිද අපි දන්නේ? මොකක් ඇහෙන්න ඕනේද කියන බලාපොරොත්තුවත් අපේ නැහැ. ඕන එකක් ඇහුණා. නෑ වුණත් කමක් නෑ. ඇහුණත් කමක් නෑ. මේක තමයි සවන් දෙන්න අවශ්‍ය සුසු කන්ටක. එතකොට අපි මේ සවන් දීම තමයි අපි හිතටත් ගේන්නේ. දැන් හිතත් එක්ක අපිට තිබුණේ සවන් දීමක් නෙමෙයිනේ. එක්ක එයා කියන එකට අපි ඕවෝ කිව්වා. හරි තමයි. ඒක මං කරන්න. කරන්නම් කරන්නම්. ඉතින් පුළුවන් ටික කරන්න. බැරි ඒවට අපි දඩුවම් දෙනවා. ඉතින් ඒක නෙමෙයි සවන් දීම කියන්නේ. එහෙම නැත්නම් අපි හිතත් එක්ක තර්ක කරනවා. අපිම දෙන්නෙක් වහදාගෙන තර්ක කර කර ඉන්නවා. මෙහෙම වෙයිද නැහැ ඔහොම කරන්නද? ඇයි බැරිද? මේ අපිම තනියම. ඒක සවන් දීම නෙමෙයි. නේද? අපි සවන් දෙනවා. මොකද්ද? මෙයා කතා කරනවා. කවුද? මම නෙමෙයි. මම නෙමෙයි මේ කතා කරන්නේ. මෙයා. දවාට ඕන එකක් කියන්නේ. මම හොඳට අහන්නේ. ඔයා මොනවා කිව්වත් මම ගණන් ගන්න නැහැ කියන එක නෙමෙයි සවන් දීම කියන්නේ. ඔයාට ඕන එකක් කියන්නේ. මට හොඳට ඇහෙනවා. මම හොඳට අහන් ඉන්නේ. මොකද මම හොඳ අවධානයෙන් ඉන්නේ වාගෙන. ඕන එකක් කියන්නේ. ඒ ඕනි සිතිවිල්ලක් ආවා. මේ හිත කතා කරන්නේ සිතිවිලි හරහා. වෙන කතා කරන්න යාට භාෂාවක් මාධ්‍යයක් නැහැ. හිතේ sannivedana වාහකය සිතිවිලි. හරියට ශරීරයේ වේදනා වගේ. ශරීරය අපිට කතා කරන්නේ වේදනා හරහා. හිත කතා කරන්නේ සිතිවිලි හරහා. මොකද්ද මෙයා මේ කියන්නේ මට? එක්කෝ ඇවිල්ලා ඊයේ කරපු දෙයක් ගැන කියනවා. ඒ කරපු විදිය ගැන කියනවා. ඒක ප්‍රතිඵල ගැන කියනවා. කොහොමනේ මේ කරන්න තිබ්බේ කියලා කියනවා. එහෙම නැත්නම් හෙට කරන්න තියෙන දෙයක් ගැන කියනවා. එහෙම නැත්නම් දැන් කරන දෙයක් ගැන කියනවා. දැන් මෙයා කතා කරන්නේ අතීතය ගැන නා අතීතය ගැන කතා කරන බව දැනගන්න. වර්තමානය ගැන කතා කරනකොට වර්තමානය ගැන කතා කරනවා කියලා දැනගන්න. අනාගතය ගැන කතා කරන්නේ ඒ බව දැනගන්න. ඒක තමයි සවන් දීමේ පදනම. ඒ පදනම හොදට හදාගන්න. ඒ පදනමේ ඉන්නවා නම් අතීතයත් අපිට පේනවා. පේනවා කියන අතීතය අතීතයේ විදිහට පේනවා. වර්තමානයේ වර්තමානයේ විදිහට පේනවා. අනාගතය අනාගතයේ විදිහට පේනවා. මෙයාට දැන් අපිව රවට්ටන්නේ මේ ඔක්කොම පටලෝල. එහෙම නෙමෙයි මේ සංසාරේ හැදුවේ මේ කාල තුනම එකට පටලෝල. අපි ඒකට පටලෝල. අපිට වර්තමානේ හොයාගන්නත් බෑ, අතීතේ හොයාගන්නත් බෑ, අනාගතේ හොයාගන්නත් බෑ. මේ ඔක්කොගෙම අපි එරිලා ආපු ගමන. දැන් මේ පටලෙම ලියා ගන්නවා අපි. නිසා මෙයා කතා කරන්නේ ආමි ඊයේ ගැන. මේ දැන් ගැන නෙමෙයි කතා කරන්නේ. මේක මෙතෙන්ට එතන සිදුවීමක් ගැන නෙමෙයි. යා කමක් නැහැ. ඒකවා කියන්නේ. මං අහන් ඉන්න. හැබැයි මං දන්නවා ඔයා මේ කියන දේ මෙතෙන්ට ඕන්නේ නැහැ. එනකට ඔයාට ඒ ගැන කියන්න තියෙන නිදහස මං දෙනවා. ආයෙ කතා කරන්නේ හිත ගැන. ඒ ගැන මං දන්නවා. හිතන්න එපා මං ඒක රැවටිලා මේ දැන් ඒකට ලොකු වටිනාකමක් දීලා කලබල වෙයි කියලා. මං දන්නවා ඔයා මේ කතා කරන්නේ හිත ගැන. කියන්න. මං අහන් ඉන්න. බාධාන කරහන්නේ. හදන් ඔයා මේ විනිශ්චය කරන්නේ වර්තමානයේ. ඔයා කියනවා මම භාවනා කරන විදිය හරිද? එහෙම නැත්නම් ඔහොම නෙමේ භාවනා කරන්න ඕන. දැන් කරා ඇති. ඔයා මේ වර්තමානයේ විනිශ්චය කරනවා. මං අහගෙන ඉන්න. හද විනිශ්චයන් හරි වැරදි මං ඒවට එන්නේ නැහැ. මං හොඳට අහන් ඉන්න. ලකු සිතිවිලි ඇවිල්ලා මායියෙන් කෑ ගහනවා. සමහර ඒව මොනවා කියනවද කියලා අපිට ඇහෙන්නේ. හැබැයි මේ දෙන්නටම එක වගේ අවධානයක් දෙන්න. හොඳට සවන් දෙන කෙනා, කියන හොඳ සවන් දෙන කෙනෙක් නම් හොඳ කියලා කියන්නේ දක්ෂ කෙනෙක් නම් එයා වැඩිහිටියන්ටත් එක වගේ යොමුකම් දෙනවා, පුංචි ළමයින්ටත් එක වගේ. මෙයා පොඩි ළමයෙක් එයා කියන දේ වටනාකමක් නැහැ. කවුද පොඩි ළමයි කියන දේ ගණන් ගන්න කියලා. එහෙම අහකට තල්ලු කරන්නේ නැහැ. පුංචි උනත් ලොකු උනත් හැම සිතිවිල්ලකටම යමක් කියන්න තියෙනවා නම් ඒ දේ කියන්න දෙන්න. එයා කියන්නේ මොකක්ද කියන එක හොඳට අහගන්න. අපි ඒකට මොනවත් එකතු කරන්න යන්නේ නැහැ. ඒක ව්‍යාකරණ හදන්න, අඩුපාඩුකම් හදන්න, ලස්සන කරන්න, සායංගානෙක් මොනවටවත් යන්නේ. එය ඒ විදිහට දකින්න. ඊට පස්සේ හිස් වෙන්න. ආයර නිශ්ශබ්දතාවයට එන්න. ඒ ආවොත් තමයි ඊළඟ සිතිවිල්ල කියන එක ඇහෙන්නේ. අපි නැත්තම් අර පළවෙනි සිතිවිල්ලේ දෝංකාරේ නම් ඉන්නේ. අපිට ඊළඟ සිතිවිල්ල කියන එක ඇහෙන්නේ නැහැ. එන්සා ඒක ඉවර වුණාම ආයෙ හිස් භාවයට එන්න. නිශ්ශබ්දතාවයට. ඊට පස්සේ යන අපිට ඊළඟට සිතිවිල්ලක් ආවොත් ඊළඟට හිත මොකක් හරි කිව්වොත් ඒක ඇහෙනවා. හැම විටම ඊළඟ සිතිවිල්ලට ඉඩ දෙන්න. මේ වර්තමාන සිතිවිල්ලේ අල්ලගෙන ඒක ඉර කරගෙන ඉන්න එපා. තව සිතිවිලි වලට එන්න දෙන්නේ නැතුව. එතකොට අර බටනලාව අපි මොකකින් හරි හිර කරවනවා. මොනව නැතත් අපි උලන් ටික හිර කරත් ඇහෙන්නේ නැහැ. අර සිදුරු ටික ඔක්කොම වහලා ඇඟිලි වලින් ඔක්කොම තද කළා වහලා පිම්බට මොනවත් ඇහෙන්නේ නැහැ. මොකද ඒක දැන් අර පළවෙනියට පිම්බපු ඒ ශබ්දේ උලන් ඇතුලේ හිර කරලා තියෙනවා. කිසිම කතාවක් කිසිම අදහසක් හොඳයි කියලා අල්ලගන්න එපා, රඳව ගන්න එපා. හරියට අර ස්පොන්ජ් එකක් වගේ වෙන ස්පොන්ජ් එකක් මොන වතුර වැටුණත් අපි ඒකේ තියනවා, ඒකට උරා ගන්නවා, මිරිකනවා, ආයෙ වේලා ඒ ඊළඟ වතුර ටික උරා ගන්න පුළුවන්. අපේ ඒකත් එයා තියාගන්නේ ආයෙ අතාරිනවා, ආයෙ ඊළඟ වතුර ටික උරා ගන්න එයාට ඉඩ තියෙනවා. අන්න ඒ වගේ වෙන්නේ. භාවනාවේ ආයුක්ත පැත්ත ගැන අපි බොහෝ විස්තර කතා කළා. මේ ගමන පහසුවෙන් සරලව සෑල්ලුවෙන් යන්න ඒ හැම එකක්ම උදව් වේ කියලා හිතනවා. ඒ අතිස්ථානයෙන් අපි මේ සාකච්ඡාව අවසන් කරමු. මේ නිශ්ශබ්දතාවය සාහුද කලාව නින්දට යන්තුරු පවත්වාගෙන යන්න වීර්ය කරන්න. ඒ අධිෂ්ඨානය ඇති කරගන්න මේ නිශ්ශබ්දතාවයයි හුදකලාවයි. හුදකලාවෙන්නයි මෙහි ආවේ, නිශ්ශබ්ද වෙන්නයි ආවේ. තමන් එක්ක ඉන්න. ඒ බාහිර සහ අභ්‍යන්තර හුදකලාව නිශ්ශබ්දතාවය සහ සිය කල්පනාව දවි සාමකාමී නින්දකට. බාහිර අභ්‍යන්තර කලබල නැති, බාධා නැති ස්වදායි නින්දක්, විවේකී නින්දක්, නිෂ්කලංක නින්දක් අත්විඳ විරෝධාවට පෙර පිපෙන මලක්සේ සුවසේ අවදි වෙන්න. තෙරුවන් සරණයි.